ඒ කියන්නේ ජන කවිය කියන්නේ ජන මිනිස් సంతානය තුළට ආමන්ත්‍රණය කරපු එක
අනිවාර්යයෙන්ම.
ඒතර මේ సంతානය තුළ පවතින හැඟීම් ප්‍රකාශ කරපු මේ එහෙම නැත්නම් මේ භාවයන් ප්‍රකාශ කරපු නිර්මාණ තමයි ජන කවි කියලා කියන්නේ. ඉතින් අපි මේ මේ ජන කවි අපේ ජීවිතයේ අවස්ථාන් වලට සම්බන්ධ වෙනවනේ. දසනාගේ මහත්මයා නැලවිල්ලෙන් ඔබතුමා කිව්වා. ඊට පස්සේ මට දැනගන්න කැමති මේ අපේ ගොඩක් මේ ජන කවි ඉගෙන ගන්නේ මේ තරුණ අය. දසනාගේ මහත්මයා මේ තරුණ අය මේ තරුණ අයට ජන කවියෙන් කොහොමද ගන්න පුළුවන් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් පාඩමක් තියනවාද? ඒ වගේම මේ තරුණ ජීවිතවල තියෙන මේ කඩාපැනීම් එහෙම නැත්නම් ආවේගශීලී හැඟීම් පාලනය කරගන්න අපිට මේ ජන කවිය යම් උපකාරයක් කරගන්න පුළුවන්ද? මට මේ ඒක විශාල ගැටලුවක් වුණා. ඒ වගේම මේ ගැටලු निराකරණය කර ගැනීම සම්බන්ධව මේ මම හිතන්නේ ජන කවිය අපූර්ව කවි තියෙනවා. ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන් අපි හදවතට ගත්තොත් අපේ సంతානය තුළට ගත්තොත් අපිට මේ සමාජයේ ජීවත් වෙන්න ඉතන අපහසු නෑ මේ ජන කවි දන්න මිනිසයාට. මොකද ජන කවිය තුළ තිබුණා මිනිස්සුන්ට මේ ගැටුම් निराකරණය. මොකද අද ලෝකයේට අත්‍යවශ්‍ය වෙන කාරණාවක් තමයි මේ ගැටුම් निराකරණය කියන එක. හැමතැනම ගැටුම් ලෝකේ. ඒ නිසා අපි මේ නිවසේදී එහෙම නැත්නම් පාසලේදී පන්ති කාමරේදී අපි මේ ගැටුම් निराකරණය කරන්නය ඉගෙන ගන්න පුළුවන් හොඳ මාධ්‍යයක් තමයි ජන කවි කියලා මට හිතෙනවා. ඔබතුමාගේ අදහස කොහොමද?
මම හිතන්නේ ඔබතුමා ඒ ප්‍රකාශ කරපු කාරණයට මම ගොඩක් එකඟ වෙනවා. ඒකට හේතුව තමයි මේ ගැටලු විසඳා ගන්න මේ තරුණ වයසේදී දරුවන් තුළ ඉවසීම සහ සංයමය තියෙන්න ඕනේ. එහෙමනම් ඒ ඉවසීම සහ සංයමය සහිතව කියවිච්ච කවි අපේ ජන කවි තුළ තියෙනවා. අපි මේ සාහිත්‍ය ඉසව්ව තුළ යනකොට අපිට පේනවා එහෙම කවි. මට මතක් වෙනවා මෙන්න මෙහෙම කවියක්. එක තරුණයෙක් තරුණියක මහපාරේ තනියෙන් යනකොට මෙන්න මේ වගේ කවියකින් එයාට ආමන්ත්‍රණය කරනවා. අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ වසාගෙන දෙතන අතකින් කිමද නගෝ සැමියෙකු නැති මේ මග තනියම කිමද නගෝ අම්බලමේ නැවතිලා යන්ද නගෝ.
ඕකේ පිළිතුරු කවියකුත් තියෙනවා මං හිතන්නේ.
අනිවාර්යයෙන්ම දැන් ඕක තමයි හරි වැදගත් වෙන්නේ. දැන් මේ යෝජනාව කරනකොට මේ තරුණයා මේ තරුණියට මේ තරුණිය මෙහෙම කියනවා. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරිහින්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්නං අයියන්ඩි ගම රට දුරහින්දා.
මම හිතන්නේ කවියේ මේ ගැටුම් निराකරණය කරන්න එක තැනක් මට දැනුණා. මොකක්ද මේ යන්නං අයියන්ඩි ආමන්ත්‍රණය බලන්නද? ඉත අපූර්ව ආමන්ත්‍රණයක්. අර හැංගීම් වලට යට වෙච්ච මේ තරුණේකට මේ වගේ ආමන්ත්‍රණයක් කරනවා ඉත උපායශීලී ලෙස මේ තරුණිය. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ මේ ගැටුම් මම ඔබතුමාගේ පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා කියන.
අනිවාර්යයෙන්ම දැන් ඔතන අපිට පේනවා මේ අයියන්ඩි කියලා වචනය තුළ අන්ඩි ප්‍රත්‍ය. ඔබ දන්නවා සිංහල භාෂාවේ තියෙන ගෞරවාර්ථ ප්‍රත්‍ය. මේ ගෞරවාර්ථ ප්‍රත්‍ය තියෙන එක පදයක් තමයි අන්ඩි ප්‍රත්‍ය. එමනම් අයියන්ඩි කියනකොට අර තරුණයාට තමන්ගේ සහෝදරියක් මතක් වෙන තරමට හැඟීමක් පහළ වෙනවා. දැන් අයියන්ඩි කියන පත්තෙන් කතා කරනකොට දැන් මේ වගේ යෝජනාවක් කරනකොට මේ වගේ සංයමකින් ඉවසීමකින් උත්තර දෙනකොට අරයාගේ හැඟීම් කොයිතරම් ප්‍රබලව තිබුණත් ඒවා කොයිතරම් දුරට පාලනය කරන්න මේ තරුණියට හැකියාව ලැබෙනවාද?
තව ගැටලුවක් තුට්ටක් තියෙනවා මේක ඇතුලේ. මේ මඩ තැවරෙන ඉඳ වසාගෙන මඩ තැවරෙන නෙරිය අල්ලගන්නේ. දැන් නෙරිය තියෙන්නේ කොහේද? මඩ තියෙන්නේ කොහේද? එතන ගැටලුවක් වෙනවා. එතන මට දැනගන්න කැමති මේ තරුණිය මේ නෙරිය අල්ලාගෙන ඉන්නේ මඩ තැවරෙන ඉඳ. මට ඒක ගැටලුවක් පොඩි.
ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් අපේ දරුවන්ටත් ඔය වගේ ගැටලු ඇති වෙනවනේ. දැන් අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන ඉඳ නෙරිය තියෙන්නේ මේ බඳ වටේනේ ඇඳුමේ. අපි දන්නවා අර ඔපනෙල්ල කියලා එකක් දානවා ඇඳුමේ එතන නෙරිය තියෙන. එතකොට නෙරිය තියෙන්නේ මේ යටිපතුලට කිට්ටුව නෙමෙයිනි. එහෙමනම් මේ නෙරිය ළඟට අත යනවා කියලා කියන්නේ ඇය අර නිරාවරණය වූ පෙදෙසට අත තියාගන්නේ අර තරුණයා අයුතු ලෙස බලන නිසා. එතකොට එයා ඒ මඩ කියලා කියන්නේ නින්දා සහගත දෙයක් නොවෙන නිසා තමයි ඒ වගේ දෙයක් නොවෙන්න තමයි අර අත තියාගන්නේ මේ බඳ පෙදෙසට. ඒක තමයි අර මඩ තැවරෙනවා කියන වචනේ ඇයි කියන්නේ නිර්ය මඩ තැවරෙන හින්දා. ඒකම ඇයි කියනවා.
ඒකේ ඇතිර ව්‍යංග අර්ථයක් තියෙනවා මට හිතෙනවා.
ඒතුළු විශාල ව්‍යංග අර්ථයක් තියෙනවා. ඒක තමයි පින්නට උත්සාහ
කරන්නේ. විස්තර කරා නම් හොඳයි අපේ දරුවන්ටත් එක්ක.
ඔව් දැන් මේ මඩ තැවරෙනවා කියන වචනය තුල අපි පැහැදිලි කරගන්නේ ඇයට කිසියම් අවඥා සහගත බවක් සිද්ධ වුණොත් අවනම්බුවක් සිද්ධ වුණොත් අර තරුණයා බලන බැල්මෙන් මෙයා දන්නවා මේ මගේ දිහා බලන්නේ හොඳ විදිහකට නෙමෙයි කියන්නේ. ඒ හින්දා යා අතින් මේ බඳ පෙදෙස වහ ගන්නවා. ඒ වගේම තව යා එක දෙයක් කියනවා. යා කියනවා බාල මස්සිනා පස්සෙන් එන හින්දා. මොකද මේ තමන්ගේ තනියෙන් යන ගමනක් නෙමෙයි. මගේ ආරක්ෂාවට මගේ මස්සිනා කෙනෙක් එනවා පස්සෙන් කියන වචනේ මෙයාට යොමු කරනවා.
ඉතාම හොඳ ගැටුම් නිරාකරණයක් මේක.
ඒ ගැටුමේ අවසානයේ තමයි අජිත් මහත්තයා හරි ලස්සන. දැන් මේ විදිහට බේරිලා ගිය තරුණිය නැවත කියන කවිය තමයි ඔකේ හරිම වැදගත් වෙන්නේ. ඇයි කියනවා මෙහෙම.
ඒක මං හිතන්නේ කවියේ තියෙන්නේ මේ පිළිතුරකුත් නෙමෙයි තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන එක.
ඒක තරුණයාට දෙන පිළිතුරක් විදිහට නෙමෙයි. ඇය මේක තනියෙන් කියනවා. කොහොමද කියන්නේ? අල්ලාගත් නෙරියේ මඩ තැවරුනේත් නැති වසාගත් දෙතනේ බිලිඳුගේ කිරිත් නැති බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැති දරුවෙකු තියා මම තව බැඳලවත් නැති. බලන්න මේ ගැටුම निराකරණය කරගත්තා.
අපූර්ව ලෙස निराකරණය කර ගන්න. එතකොට අපි තරුණ પરම්පරාවට හොඳ ආදර්ශයක් දෙන එහෙම නැත්නම් අධ්‍යයනය කරන්න පුළුවන් හොඳ කවි ටිකක් තමයි මේ ජන කවි කියලා කියන්නේ. මේ ජන කවිය තුළ තියෙන මේවා හැඟීම් මේ කරුණ කාරණා අපි හැමෝම ඉගෙන ගන්න ඕනි, දැනගන්න ඕනි. බලන්න දරුවනේ මේ කවි ඇතුලේ තියෙන මේ ව්‍යංගාර්ථවත් දේවල්, මේ සංකල්ප අපේ ජීවිතවලට ගන්න පුළුවන් දේවල් කොත්පමණ තියෙනවද කියලා. එහෙනම් අපි දසනායක මහත්මයාත් එක්ක මේ සංවාදයට සහභාගී වෙන ගමන්ම මම තව ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා. මේ ජන කවියේ මේ ජන විඥාණයට කතා කරනවා වගේම මේ සමාජයේ හදන්න මේ කවි නිර්මාණය වෙලා නැද්ද?
එතෙම සමාජය යහපත් කරන්නට, එහෙම නැත්නම් සමාජයේ තියෙන දුර්වලතෙන් උපහාසයට ලක් කරන්නට අපේ ජන කවියා බොහෝසේ උත්සාහ කරගත් අවස්ථා අපි දකිනවා. මට මතකයි එක අපේ ජන කවියක තියෙන එක තැනක් ඔබට මම ඒක පැහැදිලි කරන්නම්. පාරු කවියක්. මේ පාරු කවිය තුල ගැබ්බෙලා තියෙන අර්ථය අපි විග්‍රහ කරගත්තොත් මේ පාරු කවිය තුල ගැබ්බෙලා තියෙන අර්ථය මෙන්න මේමයි. මේ කවිය නිර්මාණය වෙන්නේ මේක පාරු කවියක්. මාතර ගඟේ ඉන්නා කිඹු ලිගේ පැටියා තල් සුදුයි බෙල්ලේ ගෝමර කැටි යා යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා මිනි නොකයි මාතර කිඹු ලිගේ පැටියා.
ඕ මේ ඒක අපුරු ගායනයක්. ඒ වගේම මේ කවිය ඇතුලේ සැඟවෙච්ච කතන්දරයක් තියෙනවා. ඒ වගේම මේ කතන්දරයත් එක්කම ඔබතුමා මට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක ඇතුලේ දින මේ ගෝමර කියලා වචනයක්.
මං හිතන්නේ අජිත් මහත්තයා හොඳ ප්‍රවේශයකට ආවේ. දැන් මේ කවිය පිළිබඳව අපිට පුංචි කාලෙන් අපි මේ කෙලිම අපිට අහෙනකොටම අපි කියන්නේ මාතර ගඟේ කිඹුලියක් ඉන්නවා, ඒ කිඹුල් පෙට්ටියට පැටියෙක් ඉන්නවා, අය මිනි කනේ නැහැ කියන අර්ථය. නමුත් මේක අපි ගැඹුරට පතලට විහිදලා බැලුවොත් මේකේ අර්ථය මොකද්ද, මේකේ අර්ථ රසය මොකද්ද කියන එක මම හිතන්නේ මේකට විචාරාත්මක අදහස් කීපයක්ම පළ වුණා. අපි එකක් තමයි අර මාතරයේ නිල්වලා ගඟ අසබඩ හිටපු සුදු ජාතික පාලන කාලේ හිටපු සුදු ජාතික නිලධාරීක් අර පාරවලින් දඩමුදල් අය කරා කියන කතන්දරේ. හැබැයි ඊට එහා ගිය අර්ථයක් අපි මේ කවිය තුල දකිනවා.
ඔව් ජන කවිය. ජනකවි ඇසුර කොටගෙන තිබෙන අපේ මේ සිංහල සාහිත්‍ය සංග්‍රහය අපි વિચારය නතු කරන්නේ 10 11 වසර වෙනුවෙන් තමයි මේ වැඩසටහන අද ගෙනෙන්නේ අපි මැද රට ගුරු ගෙදර තුල අපිත් එක්ක ඉන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන වත්තේගම අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක ගුණරත්න දසනායක ඇදුරුතුමන් ඒ වගේම මහනුවර අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක අජිත් වීරසූර්ය මහත්මත් එක්ක ජනකවි ඇසුර කොටගෙන අපි නිර්මාණය වුණා ගීතයක මිහිරත් එහෙමනම් රස විඳිමු දයාබර හිතවතුනි මේ වික්ටර් රත්නායක සමගින් නීලා වික්‍රමසිංහ
නංගේ වැහිපෙනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ
වෙහි දීමහිම් පුදයි ඇඟේ වදින්නේ මහවැස්සට ගිටවින්නයි අනික දුවන්නේ
නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ
වෙහි වීරිමහිම් පුදයි ඇඟේ වදින්නේ මහවැස්සට ගිටවින්නයි හනික දුවන්නේ
අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිම පුතා අතිසාගිනී සමානුවි මම යන්නම් තරහන් ගන්නේ
ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිම පුතා අතිසාගිනී
වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ
වෙහි වීරිමහිම් පුදයි ඇඟේ වදින්නේ මහවැස්සට ගිටවින්නයි හනික දුවන්නේ
නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ
වෙහි වීරිමහිම් පුදයි ඇඟේ වදින්නේ මහවැස්සට ගිටවින්නයි හනික දුවන්නේ
මෙදරට ගුරු ගෙදර ඔබේ රසවින්දනය සඳහා එක්තැන් කරනවා සේම අපි දූල පුතලට දැනුම් සම්භාරයක් ඒකරාශී වී තිබෙන වැඩසටහනක්. එහෙමනම් අද දවසේ අපේ පළමු වැඩසටහන තුළ ඔබත් එක්ක කතා බහ කරන්නේ සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳවයි. අපි කතා කරන්නේ ජන කවි ආශ්‍රිත පාඩම. අපිට දැනුම් සම්භාරය ඒකරාශී කරන්නේ වත්තේගම අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක ගුණරත්න දිසානායක ඇදුරුතුමන් මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක අජිත් වීරසූර්ය ගුරුතුමන්.
ඒ අපූරු ගීතේ ඒ ගැටුම් කළමනාකරණයේ තිබූ ඒ අපූර්වත්වයත් ආස්වාදනය කරන ගමන් අපි දැන් මේ 10 ශ්‍රේණියේ තියෙන මේ හානා හීය පානා අඩහැරෙන් දැනේ කියන ඒ පාඩමේ අපි තියෙන මේ උපදේශාත්මක සංකල්පයන් කතා කරගෙන යන ගමන්ම අපි දසනාග මහත්මයාට ආරාධනා කරනවා මේ පළවෙනි කවියේ තියෙනවා ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනි කියන කවිය සහ ඒ තියෙන උපදේශ පිළිබඳ අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා බලමු පොඩ්ඩක් අපි.
අදින් දූපතේ අපිට සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තියෙන පාඩමක් තුන්වෙනි පාඩම විදියට හානාහීය පානා අඩහැරෙන් දැනි කියන කවි පන්තිය. දැන් මේ කවි පන්තිය ජන කවි විශේෂයක්. අපි දන්නවා ජන කවි වල තියෙන උපදේශාත්මක කවි. උපදේශාත්මක කවි. එහෙම නැත්නම් මේක තව විදිහකට හඳුන්වනවා දැනමුතු කමට කී කවි කියලාත් කියනවා. එතකොට මේ උපදේශාත්මක කවි වලින් සමාජයේ හැඩගස්වා ගන්නට මොනවා හෝ පණිවිඩයක් දෙන්නට තමයි එදා වැඩිහිටිය උත්සාහ කළේ. ජන කවියා උත්සාහ කළේ. පළවෙනි කවිය විදිහට අපිට හම්බ වෙන මෙන්න මෙහෙම කවියක්. ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනේ හානාහීය පානා අඬහැරෙන් දැනේ. දැන් පුතාලා දෙක පාරම ඇති වෙන හැඟීමක් මේ ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනේ. මේක මොන අර්ථයකින්ද මේක නිර්මාණය වෙලා තියෙන්නේ? දැන් අපි දන්නවා ගහක් කපන්නට යන මිනිස්සෙක් ඒ ගහ මුල ඉස්සෙල්ල සුද්ධ පවිත්‍ර කර ගන්නවා. දැන් කැලේකට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයට ගහක් කපනවා නම් පොරවක් අරගෙන ගිහිල්ලා ඒ ගහ ළඟ ඉස්සෙල්ල සුද්ධ පවිත්‍ර කර ගන්නවා. ඒකට අපි කියනවා පායනවායි කියලා. ගහ මුල පායනවා. එහෙම නැත්තම් දැන් මෙයා විශාල වෙලාවක් මෙතන ගත කරනවානේ මේ ගහ කපන්න. පොරවෙන් කපන්න ඕනේ. දැන් වගේ යන්ත්‍ර සූත්‍රනේ. ඉතින් මේ පොරවෙන් කපන්න මේ ගත වෙන කාලය තුල මෙයා මේ ගහ යට ඉන්න ඕනේ. ඒක නිසා අර ගහ යට තියෙන වල් පැලෑටි උදුරලා කටුපඳුරු අයින් කරලා වැල් වර්ග අයින් කරලා මොකද නැත්තම් එයාගේ කකුලේ කටු වෙනෙන්න පුළුවන්. එහෙම නැත්තම් අර පඳුරු අතරින් තර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. එහෙමත්ම නැත්තම් අර වැලක හරි පැඩිලා පොරව ඇඟේ වදින්න පුළුවන්. මේ කියන ඔක්කොටම විසඳුමක් විදිහට තමයි මෙයා හදා ගන්නවා පෙරසූදානමක්. එතකොට අපිට එන් දෙන පාඩම තමයි ආදිනේ දුවේ පුතේ පෙරසූදානම. ඕනෑම වැඩකට දැන් අපි ගස් කපනවා කියන එක නෙමෙයි මෙතෙන්දී කතා කරන්නේ. දැන් පුතාලා දූලා ඕනෑම වැඩක් කරනකොට පෙරසූදානමක් ඇති කර ගන්නවා. මේ පෙරසූදානම තමයි මේ ගසට කෙටුම ගස මුල පැයිමින් දෙනේ කියන ප්‍රකාශය තුලින් අපිට වර්තමානයේ දෙන පණිවිඩය. එහෙනම් ඔබ හෙට උදේ පාසල් යනවා කියලා හිතන්න හවසට මොකද ඕගොල්ලෝ කරන්නේ? පුත්පත් ටික සූදානම් කරනවා. ඔබ පාඩම් කරන්න සූදානම් වෙනවා නම් ඔබ මේසේ හොඳට පිළිවෙලට සූදානම් කරගන්නවා. අර පෙර සූදානම් කරන. ඒ වගේම ගුරුවරයෙක් කියන්නේ ගුරුතුමා පාඩමට එනකොට පෙර සූදානමක් සහිත වෙනවා. මේ පෙර සූදානමේ වැදගත්කම තමයි මේ ගසට කෙටුම ගස මුල පැයිමින් දෙනේ කියන පාටිය තුලින් වර්තමානයේ අපිට ලබා දෙන පණිවිඩය. ඒක තවත් තියෙනවා අපිට කතනක්. එතන කියනවා මේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ගමනක කඩිසර බවෙන් ඒ මනුස්සයා ගැන කතා කරන්න පුළුවන්. එතකොට කඩිසරව වැඩ කරන්න ඕනේ කියන එක දෙවෙනි පද්‍ය පාඨයෙන් අපිට කියනවා.
ඔව්. දසනාගමත් මේ ඒ කවියේ මේ තුන්වෙනි පදයේ තියෙනවා මේ අමුතු බද්ධීම අත ඇල්ලුමෙන් දැනි. මොකද මේ අමුතු බද්ධීම කියන එක හොඳ සංවේදන ක්‍රමයක්.
ඔව් ඇත්තටම
සමාජයේ තිබෙච්ච පරිණි සමාජයේ තිබෙච්ච හොඳ සංවේදන ක්‍රමයක්. ඒකත් අපේ දරුවෝ දැනගත්තා නම් හොඳයි කියලා හිතනවා.
ඇත්තටම. දැන් මෙතන අමුතු බද්ධීම කියන උට අපේ දූල පුතාලට මේකට එන්න පුළුවන් එක එක අදහස්. මෙතන අමුතු බද්ධීම කියන වචනෙන් අදහස් වෙන දුවේ පුතේ අමුත්තෙකුට බත් දෙනවා කියන එක. දැන් අපේ ගෙදරකට ආගන්තුකෙක් විදිහට කෙනෙක් ආවම අපි අමුත්තාට කෑමක් දෙන්න ආරාධනා කරන ක්‍රමයක් තියෙනවානේ. එතකොට මේ අල්ලන විදිහ අතින් අල්ලන විදිහ තමයි අමුතු බද්ධීම කියලා මෙතන හඳුන්වන්නේ. දැන් කෙනෙකුට අපි පෙරත්ත කරන කෑම කණ්ඩ කියලා. එතකොට අල්ලන්න පුළුවන් අතේ වැලමිටින්. එහෙම අතේ වැලමිටින් ඇල්ලුවොත් එයා දන්නවා මේ මට කෑමක් දෙන්න නෙවෙයි. මොකද ඒක පාරම යාගේ අත ගිලිහිලා යනවා. එහෙනම් මේ දෙන්නේ මූණිච්චාවට කියන එක. හැබැයි නිවැරදිව අල්ලගන්න කෙනා අත අල්ලන්නේ කොතනින්ද දන්නවද පුතේ? අපි දන්නවා අපේ අතේ තියෙන අර වලලු දාන තැන මැණික් කටුව කියලා තැන. අන්න එතනින් තමයි අත හොතට අල්ලගන්නේ. එතකොට ශක්තිමත් මේ අත මෙයාට ග්‍රහණයට අහු වුණාම මෙයා දන්නවා මට ඇත්තෙන්ම ආහාර දෙන්න තමයි මේ කතා කරන්නේ කියන එක.
ඔව් අමුතු බද්ධීම කියන්නේ සංවේදන ක්‍රමයක්.
එතන සංවේදන ක්‍රමයක් තියෙනවා.
කෙනා මේ දැනගන්නවා මෙයා කැමැත්තෙන්ද මේක දෙන්නේ අකමැත්තෙන්ද කියන එක.
අකමැත්තෙන්ද කැමැත්තෙන්ද දෙන්නේ කියන පණිවිඩය මේ තුල ඒ පුද්ගලයා
දැනගන්න. අපි බලමුද දසනාගමාත්මේ මේ ඊලා ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපණු බොරල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු.
හල් දැලගත් කවියක්. දැන් ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපණු කියනකොට දැන් මෙතෙන්දි පැහැදිලි කරන්නේ උස් ගොඩ බිමක ලිඳ කපලා අපිට ඒ අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කරගන්න බෑ. එහෙනම් අපි දිය සීරාවත් තියෙන තැනක තැනිතලා භූමියක තමයි ලිඳක් කපන්න ඕනේ. එහෙනම් සුදුසු තැනක් හොයා ගන්න ඕනේ. අපි කරන කාර්යයට සුදුසු තැනක් හොයා ගන්නවා කියන්නේ. ඊළඟට කියනවා බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනෝ. බොරළු වැලි සහිත බිම උඩ පැන්නම අපි බිමට වැටෙනකොට අපේ පාදේ තුවාල වෙනවා. මොකද ඒ කාලේ මිනිස්සු පාවන් පැලදුවේ නැහනේ. ඒකම කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනෝ. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනෝ. කඩුල්ල කියලා කියන්නේ අපේ පැරණි කාලයේ වල වල පුතේ තාප්ප තිබුණේ නැහැ. ගි වටේට ඉනිවැටක් තිබුණා. ඒ ඉනිවැට වටේට තිබිලා ගෙදරින් පිට වෙලා යන්න ඒ ඉනිවැට අතර දාපු කඩුල්ලට තමයි කඩුල්ල ගේට්ටුවට තමයි අර කඩුල්ල කියන වචනේ භාවිත කළේ.
ඔබ සමන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයට. මෙදරට ගුරු ගෙදර සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව අපි කතා බහ කරන්නේ. සවස 4:53 වෙලාව. මෙදරට ගුරු ගෙදර අපි අද පළමු පාඩම ලෙස ඔබට ගෙනෙන්නේ සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳවයි. එහෙමනම් යලි අපි දූලා පුතාලා වෙනුවෙන් ගෙනෙන ජනකවි ආශ්‍රිත පාඩම සමගින් නැවතත් එකතු වෙමු.
අජිත් මහත්මයා, අපි ප්‍රවෘත්ති විකාශයට පෙර නතර කර තැනින්ම ආරම්භ කරමු. මම කිව්වා කඩුල්ලේ තරම දැනගෙන කදබඳිනු කියන වචනේ. එතකොට මේ කඩුල්ලේ ප්‍රමාණයට තමයි අර වලං කද බැඳගෙන යන්න ඕනේ පුද්ගලයා. එහෙම නැත්නම් කඩුල්ලේ දෙපැත්තේ බැඳලා වලං කද කැඩෙනවා. එහෙනම් මෙතන තියෙන්න ඕනේ පෙර සැලසුම. දැන් අපි පෙර කවියෙන් ඉගෙන ගත්ත පෙර සූදානම දැන් මේ කවියෙන් කියවෙන්නේ පෙර සැලස්මක් තියෙන්න ඕනේ. పూర్ව සැලස්මක් වැඩ කරනකොට දැන් පුතාලට හෙටන් ඉඳට වෙසක් එනකොට ළඟදී වෙසක් දින්නේ උදා වෙනකොට ඔන්න ඔබට දැනෙනවා මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔබ හිතුවොත් කාමරයක් ඇතුලේ වෙසක් කූඩුවක් හදනවා ගේ ඇතුලේ. විශාල වෙසක් කූඩුවක් හදනවා වෙනදාට වඩා ලොකුවට. හැබැයි ඒක ඔබ ලස්සනට නිර්මාණය කළා සැරසිලි කරලා දැන් ඔබට මේක ගියෙන් එළියට ගන්න ගැටලුවක් එනවා නම් අන්න ඔබ පෙර සැලසුමක් කළ නැතිකම අපිට පැහැදිලි වෙනවා. පුතේ එතකොට තීරුම් ගන්න ඕනේ මේ කවිය අපිට කියන්නේ අපි කිසියම් කාර්යයක් කරනවා නම් අපි තුල පෙර සැලසුමක් තියෙන්න ඕනේ. ඒ පෙර සැලසුම තුල තමයි අපිට මේ කාර්යය සාර්ථක කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මේ කවියෙන් අපිට දෙන්නේ. ඒතර අපිට පැහැදිලි වෙනවා දැන් සාහිත්‍ය ගැන අපි කතා කරනකොට කවි ගැන කතා කරනකොට මේ කවිවල කිසියම් අර්ථ රසයක් ඒ වගේම ව්‍යංග්‍යාර්ථයක් කිසියම් රසවත් බවක් ගැඹිලා තියෙනවා. අන්න ඒ ඉසව් ඔස්සේ තමයි අපි පිළිතුරු අපි හොයාගෙන යන්න මේ දෙන ප්‍රශ්නෙට අනුව. එහෙම නැතුව දුලපතල මතක තියාගන්න ඕනේ අපි ලිවිය යුත්තේ මේ කවියේ අර්ථේ පමණක් නෙමෙයි. එහෙමනම් මම මුලින් කිව්වා වගේ ඔබට තියෙනවා කවි ගායනා කිරීමට, ඒ වගේම කවි මතක තබා ගැනීමට, ඒ වගේම ලැබෙන ප්‍රශ්නයට අනුව අදාළව ඒ විග්‍රහය කරන්න තියෙනවා. ඒ විචාරය කරන්න ඔබට තිබෙනවා. එමනම් ජනකවි පිළිබඳව කතා කරනකොට ඉතිරි ජනකවි පිළිබඳව මේ පාඩමේ තියෙන ඉතිරි ජනකවි ඔබ කියවන්න, ඔබ හොඳට රස විඳින්න, ඊට පස්සේ ඔබට මේකට හොඳට පිළිතුරක් ලියාගන්නට හැකියාව ලැබෙනවා.
ඔව් දසනායක මහත්මයා, දැන් අපේ කාල වේලාව ඉක්මවා යමින් තිබෙන්නේ. අපේ දෝ දරුවන්ට අපි පණිවිඩයක් ගේනවා. අපි මේ ගුවන් විදුලිය සම්බන්ධ කරගනිමින් ඔබ මේකෙන් ප්‍රයෝජනෙ ලබා ගන්න කියලා අපි නැවත හමු වෙනවා. ඔබත් එක්ක මේ සාහිත්‍ය මේ සංවාදයකට අපි හමු වෙමේ බලාපොරොත්තුෙන් ඔබ සියලු දෙනාටම සම දෙනවා. මේ කොවිඩ් අසංගත තත්ත්වයෙන් හමුයේ ඔබ නිවසට වෙලා අපිත් එක්ක ඉන්න. අපි ඔබ ළඟට එනවා. ඔබට ජය, සතුට, වාසනාව ලැබේවා.
මෙදරට ගුරු ගෙදර සිංහල භාෂාව සහ සාහිත්‍ය අපි කතා බහ කළේ අපේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන ජනකවි ආශ්‍රිත පාඩම 10-11 වසර දූලා පුතාලා වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන වත්තිගමන අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක ගුණරත්න දසනායක මහත්මත්, ඒ වගේම මහනුවර අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක අජිත් වීරසූරිය මහත්මත් එක්කයි අපේ දූලා පුතාලා වෙනුවෙන් ඒ දැනුම් සම්භාරයේ එක රාශි කළේ. එහෙමනම් සමුගන්නා මොහොතේ ජනකවි ඇසුරේ නිර්මාණය වන මේ ගීත තිළිණය ඔබට.
පැදුරේට අරගෙන එනවා, එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා. රටාවියපු අත්ක මට සිහි වෙනවා. දුකට එතකොට කවි කියවෙනවා. ඉර පායා ඉර අවලට ගියාදෝ සඳ පාරා සඳ අවරට ගියාදෝ ඇනු කඳුළු මූදට එත්නාදෝ ඇනු කඳුළු මූදට එත්නාදෝ ඇනු කඳුළු මූදට එත්නාදෝ ලමාලපති නෑනා කොයි යාදෝ උඹේ කරට මල් මාලා කොතන්නද මදුමල් පිපෙනවා එනේ වැට දිගට උඹේ කටි සීසීපද අහන්නට උඹේ කටි සීසීපද අහන්නට කටි සීපද අනන්ත තවමත් ගිරව් එනවා පෙර උරුකට